సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవన కాలు అయం బదంతా ధమ్మ శవన కాలు అయం బదంతా ధమ్మ శవన కాలు అయం బదంతా నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ ఇతామ శ్రద్ధావిన్ అదత్ బలాపురత్వాన్ని ధర్మశ్రవణీ కరన్నటై అద మీ ఉతుం ధర్మానుశాసనావట దాయకత్వేగిన కటయుతు కరన్ని మినువంగొడ ఉన్నారువ లిపిని పదించి పి నిహాల్ దమ్మిక ద సిల్వా మహాత్మ డబ్ల్యూఏ జానకి విజయసింగ మహాత్మ్య ఎతులు నిమేషా హంసమాలి అవిష్క పెరేరా ఎవగేమ నితు కావింద్యా నిత్యా కల్పని నిమంద్యా సంకల్పని కిన పిన్న దర్వాన్నికతు కరగన ఇతామ శ్రద్ధావి మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను మే పిన్నతుండ్లా హెమ దినాటమ ఉతుం చతురార్య సత్య అవబోధ కరగన్నట మీ దేశన ఉపకార వేవా కిలపి ప్రార్థన కరను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని అద మీ దేశనావట మాతృకావక్ విధియట లెబిల తిబెన్ని సమ్మాదిట్య పహలవీమ సదహా ప్రాయోగికవ జీవితే పూనుకరాన్ని కొహముదకి అని సమ్మాదిట్య సమ్మాదిట్యకి అన్ని కుమగ్ద సమ్మాదిట్యకి అనుకుంట లంకావి బహో దినికి తన్ని సమ్మాదిట్యకి అన్ని యహపద్ దకీమటికి అలా හොඳ යහපත් දැකීම නම් සම්මාදිට්ඨිය යහපත් දැකීම කියන්නේ මොකද්ද අන්න එතකොට අපිට මොකුත් උත්තර නැහැ සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියලා තමයි අපිට දහම් පාසල්වල උගන්වලා තියෙන්නේ ඒක බොහොම අඩුපාඩු සහගත ප්‍රකාශයක් ඒක හරිම අඩු දුර්වල කතාවක් ඒක සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම නම් යහපත් දැකීම කියන්නේ කුමක්දයි විමසා බලනකොට අපට කිසිම උත්තරයක් නැතුව යනවා ඇත්තෙන්ම සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැකීම කියන එක නෙමෙයි යහපත් දැකීම කියන්නේ සම්මාදිට්ඨියත් නෙමෙයි දැන් මේ මාතෘකාව තියෙන නිසායි මම මේ කියන්නේ සම්මාදිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේ මුලින් මුල් දේශනාවේදී විස්තර කරලා වදාළේ නැහැ විස්තර කළේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළේ మజ్జిమా పటిపద తథాగతేన ధమ్మం దేశేతి కేలా మెదుం పిలివేతక్ కేనోయ ఎహిమ కేలా బుద్ధరజానన్ వహన్సే ముకద్ద మీ మజ్జిమా పటిపదావ్ కేలా సమ్మాదిట్టి సమ్మా సంకప్పో ఆది వసేం పెహదిలి కరగని గ్యాట ధమ్మచక్క పవత్తన సూత్రేది సమ్మాదిట్టి కుమగ్దై పెహదిలి కలేన్నే హెబై ఎతోడ కిని కహన్న పులువం మీ పలవిని దేశనావ్ ఎహిమ పెహదిలి నొకలానం పలవినిమ బుద్ధ దేశన అవిహిమ పెహదిలి నొకలనం కొహమద శ్రావకేకేక దరన్ ఎత్తటమ ఎతన సమ్మాదిట్టి పహలవీమట అదాల వటపిటావ వితరై పెహదిలి కరా ఏ వటపిటావే పలవిని బుద్ధ దేశన నికమ్మ సమ్మాదిట్టి కేలా కివా నిమి ములిమ్మ సమ్మాదిట్టి పహలవీమే వటపిటావ కేను ఏ వటపిటావ కివ్వామ వటపిటావ కివ్వామ එයා එතනට තමයි එකතු වෙන්නේ. දැන් අපි ගමේ නම දන්නේ නැහැ. හැබැයි අපි කියනවා මෙතනින් යන්න වම් පැත්තට. එතනින් දකුණු පැත්තට යන්න. එතන ඇති තව වම් පැත්තට පොඩි අතුරු පාරක්. එතනින් යනකොට ඉස්කෝලේ හම්බෙයි. එතනින් කුඹුරු යාය හම්බෙයි. ඕන් එතනින් පස්සේ යනකොට පන්සල හම්බ වෙනවා කියලා කිව්වත් ගම ගැන කිව්වත් ඒ ගමට යන වටපිටාව ගැන කිව්වත් එයා ගමටමයි එකතු වෙන්නේ. දැන් ගම ගැන කෙලින්ම කියන්නත් පුළුවන්. මේ පිනතුන්ලායි ගම මිනුවන්ගොඩ කියලා කියන්න පුළුවන්. හැබැයි ඔය පින්නතුන්ලාගේ ගම මිනුවන්ගොඩම නෙමෙයිනේ. මිනුවන්ගොඩ කියනදල යන්න එපාය. ඔන්න කියන්න පුළුවන්. මේක මේ උන්නාරුව කියන ගම ප්‍රසිච්චර ඔළුවේ රැඳෙන්නෙත් නැති ගමක් නේ. ගම කියන කියන්නත් පුළුවන්. ඉතින් ගම ගැන දන්නේ නැති අයට කියන්න පුළුවන්. ගම ගැන දන්නේ නැති වෙන මිනුවන්ගොඩට ගිහින් මෙහෙම යන්න, මෙහෙම මෙහෙම එන්න කියලා කියන්න පුළුවන්. ඒත් ගමට තමයි එන්නේ. අන්න ඒ වගේ පළවෙනි දේශනාවේ බලන්නකො පින්නොත් කවදාවත් සම්මාදිට්ඨි තෝරලා නැණි. හොඳට අද ගිහින් සූත්‍රේ බලන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාව නම් ඒක තෝරන්න එපයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම තෝරලා නැහැ. හැබැයි එතකොට කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද සම්මාදිට්ඨි කියන්නේ මොකද්ද? එතකොට ඒ අය දරාගන්නේ කොහොමද කියලා නේ. සම්මාදිට්ඨියට යන වටපිටාව ගැන කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වටපිටාව ගැන බුදුරජාණන් වහන්සේ අදාළ. ඒක තමයි කියන්නේ කොහොමද? මේ ආර්ය මාර්ගය ගැන තෝරද්දි කියනවා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේ සම්මාදිට්ඨික ශ්‍රාවකයා තුල ඇතිවෙන ලක්ෂණ ටික ගැන කියනවා. අන්න ඒ ටික කිව්වමත් සම්මාදිට්ඨිය තමයි පහළ වෙන්නේ. හැබැයි සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ වෙනම එක. සම්මාදිට්ඨිය කියන්නේ හැබැයි ඕක විස්තර කරලා තියනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ ළඟම සූත්‍රයක් තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ කිට්ටුවෙම්ම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට අපි කියන්නේ සච්ච විභංග සූත්‍රය කියලා. ඒ කියන්නේ පිරිත් පොතේත් ඔය ළඟම තියෙන ඕක. ඒකෙදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඕක විස්තර කරනවා. ඇත්තටම සාරිපුත්තයන් වහන්සේ විස්තර කරන්නේ අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ තමයි විස්තර කරන්නේ. ඒකට තමයි සච්ච විභංග කියලා ඒකට කියන්නේ. විභංග කියන්නේ මොකද්ද? විස්තර කරනවා කියන එකට. විස්තර කරනවා. විස්තර කරපු දේශනා ගොඩාක් ත්‍රිපිටකයේ තියෙනවා. සච්ච විභංග, සත්‍ය විභාග කරනවා. දක්ඛිනා විභංග, දානී විභාග කරනවා. කම්ම විභංග, චුල්ල කම්ම විභංග, කර්මී විභාග කරනවා. විභාග කරනවා. මහා කම්ම විභංග කියලා විභංග කියලා වෙනම ධර්ම පරියායක් තියෙනවා. ඒක විභාග කරපු එක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා සත්‍ය විභාග කරලා. කොහොමද සත්‍ය විභාග කරන්නේ? අයං උච්චතාවුසෝ සම්මා දිට්ඨි. මොකද්ද ආයුෂ්මතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසෝ සම්මා දිට්ඨි. අන්න සම්මා දිට්ඨි කියන්නේ ඕනෝම දැන් අපි මේ දහම් පාසල් වල ගියපු කතා හැම හරියන්නේ නැහැ මේකට. අනිත් එක මේවා විභාගයට එහෙම ලියන්නත් එපා. දැන් මේවා දහම් පාසල් යන ළමයි එහෙම ධර්මාචාර්ය කරනවා කිය කී කියන අය ඉන්නවනේ. එයාලා මම කියනවා ලිව්වොත් එහෙම එයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි? ගුරුවරයයි ගෝලයයි දෙන්නම සම්මාදිට්ඨිය ගැන දන්නේ නැහැ. පේපර් එක බලන මිනිහා දන්නෙත් නැහැ, ලියන මනුස්සයා දන්නෙත් නැහැ. ඒතර සම්මාදිට්ඨිය කියන්නේ අයං උච්චත සාරිපුත්ත මහරහතනසක තෝරනවා. සම්මා අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨිය ආයුෂ්මතුනි සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? ප්‍රශ්න කරනවා. අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං දුක පිළිබඳ ඥාණය, දුක්ඛ සමුදයේ ඥානම්, දුකේ හට ගැනීම පිළිබඳ ඥාණය, දුක්ඛ නිරෝධේ ඥානම්, දුක නිරුද්ධ කිරීම පිළිබඳ ඥාණය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානම්, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ ඥාණය. අයං උච්චතාවස සම්මාදිට්ඨිය. ඒතකොට මේ ඥාණය මොනවා ගැනද? කේන්ද්‍රගත වෙන්නේ ආර්ය සත්‍ය ගැන. එන්නේ එකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හැබැයි ඔය සම්මාදිට්ඨියට එන්න කලින් යා තුළ උපද්දවන්න ඕන තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක උපද්දවන්න කලින් යා තුළ උපදින්න ඕන තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියනවා ඒකට අපි කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒක සමහර තැන්වල කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලාත් කියනවා. ඒක තමයි අපිට දැනට තියෙන්නේ. ඒකත් නෑ සමහර අයට. ඒක බොහෝ වෙලාවට සුගති සම්පන්න ශ්‍රාවකත්වයක් හදනවා. ඒව බොහෝ වෙලාවට සුගතියට යන්න ඒක උදව් කරනවා. හැබැයි සෝවාන් වෙන්න උදව් කරන්නේ මේ ඥානගත වීම. එතකොට ඔය පින්නතුන්ලා තුල යතිවෙන ඥානගත වීම තමයි සෝතාපන්න ඵලයේ පිහිටන්ට උපකාර කරන්නේ. ඔයාලා සෝතාපන්න ඵලයේ පිහිටන්ට උදව් කරන්නේ කුමක්ද? ඔයාලට සෝවාන් වීමට උදව් කරන්නේ අන් කවර දෙයක්වත් නෙමේ. සෝවාන් වෙන්න ඔයාලට උදව් කරන්නේ මේ කියන ඥානගත වීම. දැන් මේ කියන සම්මා දිට්ඨිය තමයි සෝවාන් වෙන. නමුත් දෙවිවරු අතරට යන්න සුගතියට යන්න ඔච්චර ඒක උමනා කරන්නේ නැහැ. එතකොට එයාට අපි කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා. ඒකේ තමයි ඔකටම කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. එතකොට එයා දසවස්තුක සම්මා දිට්ඨික ශ්‍රාවකයා කොහොමද දකින්නේ? එයා මෙලෝ පිළිගන්නවා. අත්ති අයං ලෝකෝ. මේක ලෝකෙ පිළිගන්නවා එයා. මෙලෝ කියල එකක් තියෙනවා කියලා පිළිගන්නවා. අත්ති පරෝලෝක. පරලෝවත් පිළිගන්නවා. දැන් සමහර අය පරලෝව පිළිගන්නේ ඇයි? සම්මා දිට්ඨිය නැතිකම. එයාට බනින්න හොඳ නෑ අපි. සමහර අපේ ගෙවල් වලම ඉන්න අය දරුවෝ එහෙම කියනවා අපි නම් ওই පරලෝව පිළිගන්නේ නැහැ කියලා. ඇයි? ඒ කොල්ලන්ට සම්මා දිට්ඨිය නැහැ. ඒකයි. සම්මා දිට්ඨිය නැති වුණාම එයා පිළිගන්නේ නැහැ. හැබැයි ඒක ලොකු අවදානමක්. ඇයි පරලෝවක් තියෙනවද නැද්ද කියලා අපි ප්‍රශ්න කළත් නැත්නම් පරලෝවක් තියෙනවා. ඕනෝක තමයි තියෙන ප්‍රශ්නේ. පරලෝව කියලා එකක් තියෙනවා. අත්ති පරෝ ඒක තියෙනවා. අත්ති දින්නම් දන් දුන්නාම විපාක තියෙනවා කියලා එයා පිළිගන්නවා. අත්ති ඉට්ටං අත්ති සුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. ආචාර ධර්මවල වතපිළිවෙතේ යම්කිසි ආකාරයක විපාක තියෙනවා. සුකට දුක්කට ආන මට මේ සැප දුක් එන්නේ. අපිට සැප දුක් එන්නේ අත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලං විපාකෝ. සැපවලට දුකට බලපාන කර්ම විපාක කියලා જાතියක් තියෙනවා. අත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලං විපාකෝ. සැප දුක් ගෙනත් දෙන කර්ම විපාක කියලා જાතියක් තියෙනවා. එතකොට මෙන්න මේ විදියට ගත්තාම සැප දුක් ගෙනත් දෙන කර්ම විපාක කියලා જાතියක් අපේ ඇතුලේ හැසිරෙනවා. ඒක පිළිගන්නවා යා. ඊට පස්සේ යා තුල ඇතිවෙන විශේෂ දෙයක් අත්ති මාතා අම්මව පිළිගන්නවා. මාතෘත්වය පිළිගන්නවා. අත්ති පිතා තාත්තව පිළිගන්නවා. ඊට පස්සේ අපේ ඒකේ තියෙන විශේෂ දෙයක් අත්ති සත්තා ඕපපාතික. මැරිලා නිරේට යන නිරසත්තු ඉන්නවා, ප්‍රේත ලෝකෙට යන ප්‍රේතයෝ ඉන්නවා, දිව්‍ය ලෝකෙ යන දෙවිවරු ඉන්නවා. ඊට පස්සේ මේ ඔය විදියට එයා ඕපපාතිකෝ මේ ගර්භාෂයකින් මිනව කියලා විතරක් පිළිගන්නේ. සමහර අය ඉන්නවනේ එහෙම. එයාලා පිළිගන්නේ මේ පේන ඒවා ටික විතරයි. එතකොට මේ පේන ඒවා ටික විතරක් පිළිගත්තාම එයාට කවදාවත් අවබෝධය කර යන්න බෑ. දැන් සමහර අය ඉන්නවා ඉන්ද්‍රිය අධ්‍යක්ීම් විතරයි පිළිගන්නේ. ඉතින් ඇස කොහොමද පිළිගන්නේ එහෙම? ඇයි ඇසට ත්‍රිමාණයක් විතරනේ අහුවෙන්නේ? ඇසට අහුවෙන්නේ මාන තුනයිනේ. ත්‍රිමාණ උනාට ලෝකේ ත්‍රිමාණ නැහැ. ඇහැට අහුවෙන්නේ ත්‍රිමාණයක් විතරයි. ලෝකේ තව මාන ගොඩක් තියෙනවා. ඒ නිසා කවුරු හරි මිනිහෙක් කිව්වොත් මේ මගේ ඇහැ මට විශ්වාසයි කිව්වොත් ඒ එයාට පින්වත්නි 100ට 10ක් 15ක් විතරයි ඇහැට අහුවෙලා තියෙන්නේ. 85ක් විතර ඇහැට අහුවෙන්නේ නැහැ. එතකොට කවුරු හරි මිනිස්සෙක් ඉගෙන ගත්ත මිනිහෙක් හරි කියනවනම් මම මගේ ඇහැ මට විශ්වාසයි කියන බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා කවදාවත් තමන්ගේ ඇස විශ්වාස කරන්නේ නැහැ. එයා කවදාවත් තමන්ගේ ඇහැ විශ්වාස කරන්නේ නැහැ. ඇයි ඇහැවත විශ්වාසය තියන්නේ නැත්තේ? ඇහැට අහුවෙන්නේ ත්‍රිමාණයක් විතරයි. ඇස මත විශ්වාසය තියන්න බෑ. අති සත්තහ ඕපපාතික. මැරිලා නිරේට යන, ප්‍රේත ලෝකෙට යන, දෙවිවරු අතරට යන සත්වයෝ ඉන්නවා කියලා එයා පිළිගන්නවා. ඒ පිළිගැනීම සම්මා දිට්ඨිය. එහෙම කෙනෙක් එයා ඒවා පිළිගන්නවා නම් ඒ පිළිගැනීම කියලා කියන්නේ සම්මා දිට්ඨියට අයත් දෙයක්. නිකම්ම තත්ත්වයක් නෙමෙයි. ඒක සම්මා දිට්ඨියට අදාළ තත්ත්වයක්. ඒක සුළුවෙන් සලකන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට පස්සේ ධර්මයේ තියෙනවා හරිම ලස්සන දෙයක් ධර්මයේ පැහැදිලි කරනවා. ඒ තමයි ඒ විදියට දකින්න කෙනා විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංගයව මේකේ හරි ලස්සනට ඒ 10 තියෙනවා එක තැනක එයා රහතන් වහන්සේව පිළිගන්නවා. ඇයි? එයාට ඒ අනුව තමයි ඉස්සරහට නිමිදෙන්න තියෙන්නේ. රහතන් වහන්සේව පිළිගන්නවා. එතකොට ඒක මූලික දෙයක් ධර්ම මාර්ගයේට. ඔන්න ඔය ටික නැත්තම් එයා මොනව විදර්ශනා කළත් වැඩන්නේ. දන් දුන්නාම සිල් රැකීමේ විපාක තියෙනවා. ඒවා පිළිගන්නේ නැත්තම් ඔයාලා මොන විදියට මොන කාගින් බණ ඇහුවත් මොන ආකාරයට විදර්ශනා කළත් ওই විදියට සතර සතිපට්ඨානේ වැඩුවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඇයි? අර ලෞකික සම්මාදිට්ඨිය නැත්තම් ලෞකික සම්මාදිට්ඨිය කියලා එකක් නැත්තම් එයාට මේ ධර්මය පිහිටන්නේ. ගොඩාක් දිනෙකට ධර්මී පිහිටන්නේත් ඒකයි. ඉතින් මේ සම්මාදිට්ඨිය මත ඉන්න කෙනාට එතන නැවතිලා හිටියොත් ඒක රැකවරණයක් නෙමෙයි. ඇයි රැකවරණයක් නෙවෙන්නේ? එයා ඕනම වෙලාවක අමාරු වැටෙන්න පුළුවන්. ඒක පරිස්සන්නේ ප්‍රවේසම් සහගතකම තමයි අර සච්ච විභංග සූත්‍රයේ පෙන්වන සම්මාදිට්ඨිකත්වය. සච්ච විභංග සූත්‍රයේ පැහැදිලි කරානි සම්මාදිට්ඨිය කියලක දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුතෝ සම්මාදිට්ඨි කියලා. ආයස්මතුනි සම්මාදිට්ඨිය කියන්නේ මෙයයි කියලා වදාලේ. අන්න ඒ සම්මාදිට්ඨිකත්වයේ යම් කෙනෙක් තුල තිබ්බොත් ඒ සම්මාදිට්ඨිකත්වයේ තියෙන කෙනා තුල තමයි පින්වත්නි අර බුදුරජාණන් වහන්සේගේ ධර්මී ස්ථාවරත්වයක් තියෙන්නේ. මේකෙන් බෑයි මේක තිබ්බත් වැඩන්නේ මේ සිල් දැන් හොඳට පිළිගන්න දන් දුන්නාම සිල් රැකීමෙන් විපාක තියනවා කියලා හිතන මිනිහෙක් යා දන් දෙනවා. නමුත් දන් දීමෙන්ම කෙනෙක් සුගතියට යයි බොහොම ස්ථාවරත්වයක් තියෙයි එහෙම කියන්න බෑ. සිල් රැක්කාම විපාකයක් තියනවා කියලා පිළිගන්නවා සිල් රැකීම ආනිසංසයි කියලා. සීල සම්පත්තිය පිළිගන්න. එතකොට සිල් රකින්නවනේ. නමුත් සිල් රකින්න එකෙන්ම යාට ගැළවීමක් නැහැ. එයාට කවදාවත් සීලයකින්ම ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඕගොල්ලෝ බලන්න ඔය අඟුලිමාල මහරහතන් වහන්සේ. තුන්වහන්සේගේ පෙර ජීවිතේ ඊට කලින් බුද්ධ ශාසනෙත් මහණ වෙලා ඉඳලා. බුද්ධ ශාසනයේ අවසාන කාලේ මහණ වෙලා ඉඳලා. ඊට පස්සේ ඔන්න ටික කාලයක් මහණ වෙලා හිටියා. හොඳට මහණ ගුණ ධර්ම දියුණු කරගෙන හිටියා. සෑහෙන කාලයක් ඉතින් පැවිදි ගුණධර්ම දිනු කළා. ඉතින් ඒ කාලේ අද වගේත් නෙමෙයි ටිකක් ආයුෂත් වැඩිනේ. හැබැයි බුද්ධ ශාසනයේ අවසාන භාගයේ. අවසාන භාගයේ. ඉතින් ටිකක් චතුරාර්ය සත්‍ය අවබෝධයට බොහොම අපහසු කාලයක්. කල්යන්ට ටිකක් අමාරු. දැන් බලන්න මුල්ම කාලේ බුදුරජාණන්ගේ ශාසනයට ආපු අය ගොඩාක් රහත් වුණා. දැන් බලන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ හකුළුවා දැක්වීමෙන්ම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් වෙලා තිනෝනේ. කෙනෙක් කොහොම ප්‍රඥාවක් තියෙන්න ඕනද? දියුණු ප්‍රඥාවක් උන්වහන්සේලාට තිබිලා. නමුත් පින්වත්නි හොඳට බලන්න මේ ජීවිතය තුළ අවබෝධය කරා යෑම කියන එක අතිශය බැරෑරුම් බව අපිට මේ සිද්ධියෙන් තේරෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට සිල් රැක්ක. හැබැයි මඟපල් ලබන්න බැරි වුණා. සීලයක් දිනු කරන කෙනා සුගතිය යනවා ගොඩාක් වෙලාවට. ඔන්න සුගතියට ගියා. සුගතියට ගිහින් සෑහෙන දිග කාලයක් හිටියා. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ආවා. ඒ සංස්කාර අනිත්‍යයිනේ. එතකොට ආයෙ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනේ දඩයන් කරන පවුල. ඊට කලින් ජීවිතේ හොඳට සිල් රැකපු කෙනෙක්. දැන් දඩයන් කරන පවුලක ඉපදුනොත් එයාගේ වෘත්තිය දඩේම. ඒ මනුස්සයා දඩයන් කරනවා අය. අර පැවිදි වෙලා හිටියා සුගතියට ගියා දැන් උන්න දඩයන් කරනවා. බලන්න මේ සංස්කාර හැසිරෙන විදිය හරි පුදුමයි. ඊට පස්සේ උනාංශගේ ජීවිතේ තිබුණේ දඩේම. දැන් පැවිද්දෙක් නෙමෙයිනේ. හැබැයි කාටවත් කතා කරන්නේ නැහැ වැඩි. හරි නිශ්ශබ්දයි. වැඩි සද්ද බද්ද නැහැ. බොහොම නිරුත්තරයි. එතකොට මේ ගෙදරට එන කෙනෙකුට කතා කරන්නේ. දවසක් අම්මා බැන්නා. බැන්ලකෝ උඹ කතා කරන්නෙත් නැහැ මේ ගෙදරටලා නිදාගෙන ඉන්න උඹත් ගිහින් දඩයන් කරපන් කියලා අම්මා බැන්නා. එදා ඒකෙන් හිත රිදුණා. හිත රිදිලා මේ දැන් තරුණ නව යෝන් වියේ ඉන්නේ. පොරෝකුත් තරම් කැලේට ගියා ආය ආවේ නැහැ කවදාවත් එළියට. මුළු ජීවිතේම ගල් ගුහාවක ගෙවන්න තීරණය කළා. ආය ආවේ නැහැ එළියට. ඒ කැලේ ඇතුළට වෙලා ඉන්නකොට මේ හරි ජව සම්පන්න තරුණයෙක්යා. මහා විශාල හයියක් තමයි මිනිස්සු ඉන්නවනේ දැනුත්. සමහර හරි හයියයි මේ මිනිසුන් ගැංගව. එයා හරි හයිය මිනිස්සෙ. දැඩි දැඩි මිනිස්සෙ. ඒ කැලේම නින්නේ මස්ම නිකන්. ඉතින් මේ සතෙක් අල්ලගත්තම කවදාවත් සතෙක්ව ලුහු බැඳලා ඒ සතාව අතහැරින්නේ නැහැ කියේ. සතෙක් අල්ලගත්තාම Tamange විලුඹින් ගහලා කියනවා විලුඹ කකුලේ විලුඹෙන් ගහලා කියනවා ඔළුව පලන්නේ ඒ සතාගේ. කොච්චර හයිය වෙන්න ඕනද? හරි හයියයි කියනවා. එහෙම මිනිස්සු ඉන්නවා. දැනුත් ඉන්නවනේ සමහර අය. සමහර මිනිස්සු ඉන්නවා දැනුත්. ඒවා හිතාගන්න බෑ අපිට කොහොමද කරන්න කියලා. ඒකයි. ඔළුවෙන් ගහලා පොල් ගෙඩි පලන්නේ සමහර මිනිස්සු. ඒ වගේ දැන් නෙමෙයි කාලේ හුඟක් හයිය මිනිස්සු හිටියා. එන්න එන්න පරම්පරාවෙන් පරම්පරාවට ශක්තිය වැරෙවි කියලා යනවනේ. අපිට ඉස්සල්ලා පරම්පරාව ඊට වඩා හයියයි. හොඳට බලන්නකෝ. ඊට ඉස්සල්ලා පරම්පරාව ඊට වඩා හයිය. සමහර පරම්පරා දැන් අපිට පරම්පරා තුනක් හතරක් පිටිපස්සට ගියාම කුඹුරු යායක් අස්වද්දලා තියෙනවා. කිසි මැෂින් නැහැ, මුකුත් නැහැ. හයියයි මේ මිනිස්සු. දැන් පැයක් කව්වේ ඉඳලා බලන්නකෝ කලන්ත හැදින්නේ නැද්ද බලන්න. දැන් බෑ. ඒ කියන්නේ පරම්පරාවෙන්ම දුර්වලයි අපි. ඉස්සර ඉදිරි පරම්පරා මීටත් වඩා දුර්වලයි. ඉස්සරහට පරම්පරාවල මීටත් වඩා දුර්වලයි. ඇයි මිනිස්සු ඉන්නේ කෘතීම වැඩපිළිවෙලකනේ. කවදාවත් පින්වත් කෘතීම වෙන්න එප. කෘතීම දේවල් වලට එකතු වුණොත් ඔයාලගේ කායත් පිරිහෙනවා, මනසත් පිරිහෙනවා, නිවන් මඟත් පිරිහිලා යනවා. කෘතීම දේවල් වලට එකතු වෙන්න එපා. පුළුවන් තරම් ස්වභාවික දේවල් වලට එකතු වෙන්න. මේ ස්වභාවිකත්වයේ ඉහළම දේ විදියට තමයි කෙනෙක් අවබෝධයට යන්නේ. ස්වභාවිකත්වයේ ඉහළම දෙයක් විදියට යාට අවබෝධයේ මුණ ගැහින්නේ. අස්වාභාවික කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ නමක් කියන්නේ. හරි ස්වභාවිකයි. ඒකනේ උන්වහන්සේලාගේ සිත ස්වභාව ධර්මයටම ඇලින්නේ. ස්වභාව ධර්මයටම එකතු වෙන්නේ. කාය විවේකයක්, චිත්ත විවේකයක්, උපදි විවේකයක් උන්වහන්සේලාගේ ජීවිතවල තියෙන්නේ. එම විවේකගත වීමක් උන්වහන්සේලාගේ ජීවිතවල තියෙන්නේ වෙන දෙයක් නිසා නෙමේ. උන්වහන්සේලාගේ ජීවිතවල බඳු විවේකගත වීමක් තියෙන්නේ උන්වහන්සේලා හරිම ස්වභාවික නිසා. අපි හරි අස්වාභාවිකයිනේ. ඒ නිසා අපි හරි බලන්නකො කෑමේ පවා කෘතීම කෑමනේ හොයන්නේ. ඒවට හරි ආසයිනේ. වික්ෂණිකව හදන නූඩ්ලස් වගේ දේවල් වලට හරි ආසයිනේ අපි ගෙවල් වල අය පවා. කෘතීම දේවල් වලට හරි කැමති. ඒ કૃતિම රස වලින් අපි රස උද්දීපනය කරනවා. අපේ රසනහර නෑ දැන්. ඉස්සරහට ওই ටිකක් නෑ. ඉතින් ඒක මිනිසුන්ගේ වර්ගයාගේ ආයුෂ වැඩිෙන්න අඩු වෙන්න බලපානවා. එතකොට දැන් ඒ කාලේ හයි හත්තිය තිබ්බා ඉඳලා තිනු. දැන් මෙයා මේ තරුණයා මොකද කරන්නේ? හරි හැඩි දැඩි තරුණෙක්. මෙයා සාමාන්‍යයෙන් ගල් ගුහාවෙන් පොරවත් අරගෙන එළියට එනකොට සිංහයාත් අඩිය පහසට ගන්නවලු. සමහර සතුන්ට ඉව තියෙනවනේ. සිංහයා අඩිය පස්සට ගන්නවා. එහෙම අයියක් තිබ්බා. ඉතින් යාන්තම් එකල මේ ස්වාමීන් වහන්සේ නමක් පින්දප කැලේ ඉඳලා පින්දපාතේ වඩිනකොට එතකොට එයා දැක්කා මේ ස්වාමීන් වහන්සේව. දැකලා එයාට නිකන් මොකද්ද නිකන් හිතේ ඇති වුණා ශ්‍රද්ධාවක්ම නෙමෙයි නිකන් යම්කිසි ආකාරයක සංසිඳීමක් ඇති වුණා මේ දැක්කට පස්සේ. ඇයි කලින් පැවිදි වෙලත් හිටපු සසර පුරුදුත් නැතුවම නෙමෙයි. සංසාර පුරුද්දක් තිබුණා. ඒකට අර එයාගේ ගෙදර තිබුණ මැටි හට්ටියක මී පැණි වලට, මේ ගෙදර කියන්නේ එයාගේ හිටන තැන, මස් දාලා, වේලපු මස් දාලා තිබුණා. එයා ඒක ගෙනල්ලා අර ස්වාමින්වහන්සේගේ පාත්‍රයට පූජා කළා. උන්වහන්සේ පූජා කළාම උන්වහන්සේ පේන්නම වැළඳුවා ඒක. එයාට හරිම සතුටක් ඇති වුණා. ඒකින් උන්වහන්සේ කිව්වා, මේ කැමති නැද්ද සිල් රකින්න කියලා. එතකොට එයා ඇහුවා, මොනවද සිල් කියලා කියන්නේ කියලා. බලන්න පැවිදි වෙලත් ඉඳලා භවයෙන් වැහුණාට පස්සේ ඔක්කොම අවුල් වෙලා යනවා. අපි තාන ඉන්නවා මේ කොමාරි, අපේ බලන්න පින්වත්නි, අපි කොච්චර ප්‍රෝඩාකාරී තැනක හිර වෙලාද කියලා. අපි සමහර විට අද ගුණ ධර්ම දිනු කරලා හිතන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය පිළිවෙත් පුරන්න. නමුත් මේ බලන්න අවංකව පිළිවෙත් පුරන කෙනාට භවයෙන් වැහුණාට පස්සේ සම්පූර්ණ පිළිවෙත විසි වෙලා යන්න පුළුවන්. කොහොමද විශ්වාසයක් තියන්නේ සංසාරය ගැන? මේ සසර ගැන විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා, මෙන්න මේමයි සීලය කියන්නේ කිව්වා. මෙයා සීලේ පිහිටියා, අඩු ආයුෂයෙන් මැරුණා. වැඩි කල් හිටියේ නැහැ, ටික කාලෙකින් මැරුණා. මැරිලා අර සිල් ටැකපු එක නිසා යාන්තම් සුගතියට ගියා. එතකොට අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද? මේ පොඩි පොඩි ගුණධර්ම අපිට තියෙන්නේ. මාසෙකට දාන් ටිකක් දෙනවා. ඒ වගේ පොඩ පොඩ දේවල් අපේ ජීවිතවල තියෙන්නේ. ඒ පොඩි පොඩි දේවල් අපේ ජීවිතවල තිබුණාට ඒවයින් අපිට ලොකු යහපතක්ම වෙයි කියලා නම් හිතන්න එපා. ඇයි මේ සිල් රකින්න කෙනාගේ විපාකය අනිත්‍ය වෙලා සුගතියෙත් ගිහින් ආයෙ දුගතියටත් වැටලා දඩයන් කරන පවුලකත් ඉපදිලා අකුසල් සාගරයකටම අහු වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපේ ජීවිතේට කොහොම වෙයිද කියලා. ඒ නිසා මේ සසර හරීම බිහිසුණුයි. එනිසා ඔය පින්නතුන්ලාට, හැබැයි එහෙම බිහිසුණු සසරක ඔයාලට තියනවා සම්මාදිට්ඨිය උපදවා ගන්න වැඩපිළිවෙල. ඇයි සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහනවා. සම්මාදිට්ඨියට සමවදින්නේ කොහොමද කියලා අහනවා. සම්මාදිට්ඨිය පියවරින් පියවරට තමන්ව ඔසවා තබන්නේ කොහොමද කියලා අහනවා. සම්මාදිට්ඨිය පාවිච්චි කර කර සසරින් මිදෙන්නේ කොහොමද කියලා අහනවා. තවත් මොනවද ඇහෙන්න ඕන? බුද්ධ ශාසනයේ නාමින් ඔයාලා මොනවද තවත් බලාපොරොත්තු වෙන්නේ? ආයෙ යාට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. යාට බලාපොරොත්තු වෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් පළවෙනියෙන් ඔය පින්නතුන්ලා හදන්න කම්මස්ස කතා සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය හදන්න. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අම්මව පිළිගන්නවා, තාත්තව පිළිගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, දන් දුන්නාම සිල් රැකීමේ විපාක පිළිගන්නවා, කර්මඵල පිළිගන්නවා, ඕපපාතික සත්තු පිළිගන්නවා, රහතන් වහන්සේලා පිළිගන්නවා. මේ දේශනාවේ කියපු එක පිළිගන්න ඉස්සල් ඒ පිළිගැනීමම සම්මාදිට්ඨිය. ඒ තමන් තුළ ඇති වෙන පිළිගැනීමක් තියෙන්නේ. ඒ පිළිගැනීමම සම්මාදිට්ඨිය. ඊට පස්සේ අර මේ ඇත්තටම කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ එක පැත්තකින් මේ ලැබිච්ච ඒවා ටික ඔක්කොම කර්මයට බලනවා. කර්මී කොහොමද මෙලෝ අපි මෙහිට ආවේ? කර්මයේ දායාද කරගෙන නේද? පරලෝව ආ යන්නේ කර්මයේ මිටම ලෝගෙන නේද? අත්ති මාතා, ඔයාලට ඔය වගේ අම්මා කෙනෙක් ලැබිලා තියෙන්නේ කර්මයට. සමහර අම්මලා ඉන්නවා නන්නත්තාරයි, ආය ගාණ්ඩ දෙයක් නැහැ, ගාණ්ඩම දෙයක් නැහැ. එතකොට එහෙම මව්වරු පැවිද්දන්ටයි ගිහියන්ටයි ඔක්කොටම අපිට හම්බ වෙනවා. මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අම්මලා හම්බ වෙනවා. ඉතින් කොච්චර ධර්මී කිව්වත් ඒ අයට ධර්මී යන්නේ නැහැ. දැන් මේ තරුණ දරුවන්ට පාව උමනාව තියෙනවා. සමහර අම්මලා ධර්මීට යොමු කරන්න ඉන්නේ, ඒක වෙන්නේ. එතකොට ඒක, එතකොට අපි ඒක බලන්න ඕන මොකෙන්ද? කර්මයෙන් බලන්න ඕන. කර්මයෙන් බලන්න ඕන. මෙබඳු මවක් මට මුණ ගැහුණේ එයාගේ කර්මිට නෙමෙයි, මගේ කර්මිකට. ඒ නිසා එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක, මගේ ප්‍රශ්නයක්. ඒ නිසා සසර අම්මලා නම් ආයෙපා. අන්න එහෙම අදහසකට එන්න ඕනේ. ඇයි සසර අම්මලා ඕනේ නැත්තම් එයාට පිරුණම් පාන්නට වෙනවා. ඇයි පිරුණම් පානකම් අම්මලා සසර හම්බ වෙනවා. එතකොට අම්මව ප්‍රාර්ථනා කරන්නේ. දැන් අපේ තුළ පවතින විශාල ව්‍යාකූලත්වයක් තමයි ප්‍රාර්ථනා කරන එක හිතින්. කිසිම දෙයක් හිතින් ප්‍රාර්ථනා කරන්න එපා ලෝකෙට අදාළව. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මවත්තා මිත්‍යා දෘෂ්ටිකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මයිනේ අන්තිම වෙනකම් මිත්‍යා දෘෂ්ටිකයි. අපේ ගෙවල් වල අය ගැන මොන කතාද? ඒ එතකොට අපි කවදාවත් සසර අම්මා කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැති මට්ටමට මැදහත් වෙන්න ඕන. දරුවෙක් ප්‍රාර්ථනා කරන්නේ නැති මට්ටමට සිත මැදහත් කරගන්න ඕන. ඊට පස්සේ අම්මා තාත්තා ඔයාලට ලැබිලා තියෙන්නේ ඔයාලට ඕන ඕන විදියට නෙමෙයි. ඒක ඇතුලේ තියෙනවා හැංගිච්ච කර්ම සංස්කාර. අත්ති දින්නම් දන් දීමට ඔයාලට ඉඩ ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? පැරණි කර්මයකට. ඇයි දන් දෙන්න දෙයක් තියෙන්න ඕනනේ? නැත්තම් මොනවද දෙන්නේ? දැන් ඔයාලට දානයක් දෙන්න ඕන නම් ඔයාලට තියෙන්න ඕන නේද? ඒ මා ලැබීම් නොලැබීම් තීරණේ වෙලා තියෙන්නේ දානි දෙන්න හරි ලැබීම් නොලැබීම් තීරණේ වෙලා තියෙන්නේ මොකක් නිසාද? කර්මය නිසා. ඊට පස්සේ ඔයාලට සිල් රකින්න පොටක් පෑදිලා තියෙන්නේ පෙර සසරත් ඔයාලා සිල් රැකලා තියෙන නිසා. පරණ කර්ම සංස්කාර බලපානවා. දැන් සමහර අයන සිල් රකින්න සීලය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති අය. ලෝකේ ඉන්නව මිනිස්සු සිල් ගැන දන්නේ නැහැ. එක්කෝ සමහර අය ඉන්නව සිල් රකින්න උවමනාව තිනව යන්න විදයක් නැහැ. උවමනාව තියෙන. සීලයකට ඉඩ නැහැ. දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, අම්මා තාත්තගේ ප්‍රශ්න සිල් වලට ඉඩ නැහැ. එහෙම ඉඩ නැති ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. එනං සීලය කියන එකට කර්මෙන් උපකාරය ලැබෙන්න ඕන. අපිට ඒක හරියට කුසලයකින් උපකාරය ලැබිලා නැහැ. ඊට පස්සේ අති සත්තා ඕපපාතික. ඕපපාතිකව සත්වෙක් උපදින්නේ මොකක් මුල් කරගෙනද? කර්මය මුල් කරගෙන. කර්මය මුල් කරගෙන. මේ බුද්ධ ශාසනය පිළිගන්නවා කෙනෙක් බුද්ධ ශාසනය ලැබිලා තියෙන්නේ මොකක් මුල් කරගෙනද? කර්මී මුල් කරගෙන. නැත්තම් මේ කොයිතර තැන්වල ඉපදෙන්න තිබ්බද? සමහර අය ඉන්නවා දැනුත් ලංකා ලෝකේ ඉන්නවා බුද්ධ කියන වචනේ අහලා නැහැ. මේ ලෝකේ නිමා කරන්න පුළුවන් සසර දුක අවසන් කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් වදාළ බුදුරජාණන් වහන්සේ නමක් මේ මිහිමත පහළ වුණාය කියලා අහලා නැති මිනිස්සු ඉන්නවා. අහලා එතකොට අපි බලන්න කොච්චර වාසනාවන්තයිද. එතකොට එහෙනම් මෙන්න මේ කර්මය අසුරු කරගෙන මේ අර දසවස්තුක සම්මාදිට්ඨියට අදාළ තත්වය කර්මයම මුල් කරගෙන කියවන්න පටන් ගන්නවා. කර්මය අසුරු කරගෙන යා කියවන්න පටන් ගන්නවා. ඒ කර්මය අසුරු කරගෙන කියවා බලන එකට අපි කියනවා මොකද්ද? ඒ කර්මය අසුරු කරගෙන කියවා බලන එකට අපි කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨි. එයාට සියලු දේ කර්මය හරහා පේන්න පටන් ගන්නවා. අන්න එහෙම කර්මයෙන් කියවන්න. ඔක්කොම කර්මයෙන් නෙමෙයි කියලා කෙනෙක් කියයි නෑ. හැම එකම කර්මයෙන් හැංගිලා තියෙනවා. දැන් ඔබ වැස්සට තෙමුණාම සෙම් ප්‍රතිශාව හැදෙනවා තමයි. ප්‍රබලව බලපාලා තියෙන්නේ පින්වත්නි ස්වභාවිකව ඇති වෙච්ච ඍතු විපර්යාසය. හරි, ඍතු නියාමයේ තමයි. හැබැයි වැස්සට තිබෙන ඔක්කොමත් ලෙඩ වෙන්නේ නෑනේ. ඔයත් එක්ක වැස්සට පස් දිනෙත් තෙමුණාම ඔයා විතරක් නම් ලෙඩ වෙලා තියෙන්නේ. ඍතු විපර්යාසයත් එක්ක හතර දිනක් ලෙඩ නොවී ඔයා විතරක් ලෙඩ වෙන්න ඔයාගේ කර්මී බලපෑමක් තියෙනවා. ධාතුන්ගේ බලපෑමක් තියෙනවා. ඒ නිසා අපි කියන්න පුළුවන් ඔක්කොම කර්මී නෙමෙයි, විවිධ හේතු සාක්ෂි තියෙනවා කියලා කියන්න. ඒ තියෙනවා ඇත්ත. ප්‍රබලව බලපාන විවිධ හේතු සාක්ෂි තියෙනවා. වැස්සට තෙමුණාම අධිකව සෙම උත්සන්න වීම කියන එක ඍතුවේ බලපෑ වැස්සට තෙමිච්ච කමමයි බලපාලා තියෙන එක තමයි ප්‍රධාන සාක්ෂිය. හැබැයි වැස්සට තෙමෙන මිනිස්සු කොහොම ඔය විදිහට ලෙඩ වෙලා නැහෙනි. එහෙනම් හැම එකම 100ට 20ක 25ක ධාරිතාවයක් කර්මයේ තියෙනවා. සමහර දේවල් වල තියෙනවා 100ට 100යි කර්මී බලපෑම. ඒක වෙනස් කරන්න බෑ. 100ට 100ක ඒ කියන්නේ කම්ම නියාම කියලා කියන්නේ. ඒකේ බලපෑවොත් වෙනස් කරන්නම බෑ පින්නත්. සමහර මිනිස්සු කියන්නේ ඔවා කර්ම රෝග කියලා. බෙහෙත් නෑ. අපි දන්නේ අපිට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා කළත් මරණයේ පැත්තටම යන්නේ කි. නවත්තන්න බෑ. කර්මය. එතකොට දැන් ඔය පින්නතුන්ලාට ජීවිතේම කර්මයේ හරහා බලන්න පුළුවන් නම් එයා තුල පුදුමාකාර විදියට හරි පරිස්සමක් එනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? කම්මස්ස කතා සම්මාදිට්ඨිය. එතකොට දැන් ඊළඟ එක තමයි සියල්ල කර්මයෙන් බලනකොට පින්වත්නි එයාට එයාගේ ප්‍රතිචාර දැක්වීම හරි පරිස්සම්. හිතන්නකෝ පින්වත්නි මොනවා හරි දෙයක් කර්මයෙන් බලනකොට අපිට ඒක කර්මී පේනවා ඒක ඇතුලේ. දැන් ඔබ හොඳටම කාගෙන් හරි බැනුම් අහනවා. ඒ බැනුම් අහනකොට ඔය පින්නතුන්ලා පුරුදු වෙලා තින්නේ බණින කෙනාට බණින්දනේ. අපි පුරුදු වෙලා තින්නේ එහෙම. අපේ අම්මලා පවා ඒක තමයි අපිට පුරුදු කළේ. ඔයාට බැන්නොත් ඔයා බැනලා ඉන්න මම බලා ගන්නවා. එහෙම කියනවනේ තමාරයි. ඔයාට බැන්නොත් ඔයා බැනින්න තු ඉන්න එපා. ඔයාට ගැහුවොත් ඔයා ගහලා ඉන්න අපි පස්සේ බලා ගමු. මං ඉන්න ඔයත් එක්ක කියලා කියන මෝඩ අම්මලා ඉන්නවා. උඹ එහෙම කුටි කාලා ඉන්නේ මේ පැත්තේ කියලා කියන අම්මලා ඉන්නවා. ඇයි අම්මලාට සම්මා දිට්ඨිය නැහනේ? සමහර මෝඩ කාන්තාව ඉන්නවා උඹ කුටි කාලා ඉන්න එපා උඹ ගහලා වරින් අපි පස්සේ බලා ගමු කියලා කියන මෝඩ ස්ත්‍රීන් ඉන්නවා. එතකොට ඒක බුදුරජාණන්සේගේ ක්‍රමී නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී හිමීට ඇඟ අයින් කරගන්න එක. ගුටි කණ්ඩ වුණොත් ආය ගැහුවාම ප්‍රශ්නේ උඩු දුවනෝනේ. මීට ඇඟ අයින් කරගන්නවා. එතකොට ඒක නිවට නියාලුකමක් කියලා වෙන ලෝකේ හිතයි කමන්නේ හිමීතුවට. අනික දැන් ඔය පින්නතුන්ලාට එහෙම එකක් වුණ ගමන්ම ඔය පින්නතුන්ලාට කර්මයෙන් බලන්න පුළුවන් නා. මේ වගේ ගුටි කණ්ඩ දැන් සමහරවිට එයාට අදාළ ගුටි නිමි කාලා තියෙන්නේ. කොහෙවත් තියෙන ගුටි තමයි එයා කාලා තියෙන්නේ. ඒතට එයාට අදාළ නෑ ඒක. වැරදිලා ගහලා තියෙන්නේ. එimhe වැරදිලා පැටලිනීම ලංකාවේ නැද්ද තියෙනවනේ. වැරදිලා තමාරට එයාට නෙමෙයි අර ගහන්න ඇවිල්ලා තියෙන්නේ. එයා කියලා හිතලා වෙන එයාට ගහලා තියෙන්නේ. වෙන කෙනෙක් කියලා හිතලා තමයි අර ගහ. එතකොට අපිට හිතෙනවා මේ වෙන කෙනෙක්ගේ කුණු ගොඩන්නේ මගේ ඔළුවට පාත්ුනේ කියලා. එහෙම කියනවා නේද මිනිස්සු? කොහෙවත් යන්නේ කන්නේ මගේ ඔළුවට කඩාවි. කොහෙවත් යන්නේ ඒවා කඩා වැටෙනවා කියලා ඒවා ලෝකේ නැහැ. අපිට බැලූ බැල්මට පේන්නේ කොහෙවත් යන එකක් වැටුණා වගේ. එහෙම ඒවා ලෝකේ නැහැ. කවදාවත් එහෙම හිතන්න එපා. අහම්බෙන් වැරදිලා සිද්ධ වෙනේවා සසර නැහැ. මේ සසර අපි අත්දකින හැම දෙයක්ම පරණ හේතුඵලවලට සම්බන්ධයි. ලෝකේ යන්නේ එක රිද්මයකට. ලෝකේ ගලාගෙන යන්නේ. එතකොට අපි එහෙම හිතමු අපි ඔන්න පාරේ බස් එකේ ඉන්න ගොඩ වෙන්න ඉන්නවා. වෙන කෙනෙකුට ගහපු එකක් අපිට වදිනවා. හිතන්නකෝ අතප්පයක් කැඩෙන්නම වදිනවා පොළු පාරා. එතකොට අපි ඒක හිතන්න ඕන දරන්න ඕන. මේ විදියට වෙන කෙනෙකුට ගහපු පාරක් හරි මට වදින්ද මම අනිවාර්යෙන් පරණ සසර කරපු අකුසලයක් තියෙනවා. අතපය එල්ලගෙන බැඳගෙන වෙලාගෙන ඇඳකට වෙලා ඉන්න මං සසර කරගත්ත කර්මයක් තියෙනවා. ඒ කර්ම විපාකයයි මේ ගෙවෙන්නේ කියලා දැක්ක ගමන් වන්දි ඉල්ලන්න හිතෙන්නේ. නඩු කියන්න හිතෙන්නේ. ඒක ඉස්සරහට යන්න හිතෙන්නේ. එහෙනම් මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය යම් කෙනෙක් තුල තිබ්බොත් ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය තියෙන තැනක යා හරීම සංසුන්. එයා ලෝකෙට අකුසල සහගතව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එයා ලෝකෙට අකුසල සහගතව ප්‍රතිචාර දක්වන්නේ. එයා අකුසලයේ පදනම් කරගෙන ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒක කොච්චර හොඳ දෙයක්ද. එයා අන්න ඉබඳු මට්ටමට කෙනෙක් තමයි සංසිඳෙන්නේ. එහෙනම් මතක තියාගන්න, මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය යම් කෙනෙක් තුල තිබ්බොත් එයා කෙලෙස් සහගත ලෝකයට, ඒ කෙලෙස් සහගත ලෝකේ ඇසුරු කරගෙන දිගින් දිගට දිගින් දිගට විතර්ක විචාර කරන්නේ, දිගට දිගට විතර්ක විචාර කරන්නේ. කොච්චර දෙයක්ද ඒක. අන්නේම දිගින් දිගට විතර්ක විචාර නොකර ඉන්නකොට, කෙලෙස් සහගත ලෝකය ඇතුලේ විතර්ක විචාර නොකර ඉන්න මට්ටමට යා තුළ ඇති වෙන යම්කිසි ආකාරයක සංසිඳීමක් තියෙනවා නම්, ඒ සංසිඳීම ඔස්සේම යා ඉස්සරහට යනවා නම්, ඒකට අපි කියන්නේ එක්තරා ආකාරයක මාර්ග සම්මාදිට්ඨියක් කියලා. එයා මාර්ගයට එකතු වෙලා තියෙන. එයා ඉන්නේ අමාර්ගයක නෙමෙයි. මෙන්න මේ මාර්ගයට එකතු වෙන කෙනාට ඵල සම්මාදිට්ඨියට, ඵලයට පත් වීමට, එන ඵලය කියන්නේ සම්මාදිට්ඨියක්. ඵල මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියලා දෙකක් තියෙනවා. ඒ මාර්ගයට එකතු වෙච්ච කෙනාව ඵලයට පත් වීමට, මාර්ග ඵලයකට එකතු වීමට එයාට උවමනා කරන ඉතා වැදගත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන සම්මාදිට්ඨිය. එයා තුල ඔය ඉන්න මට්ටමින් බෑ, අනිවාර්යෙන් යා භාවනා කරන්න ඕන. එහෙනම් මේ ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ ඇස් අරගෙන ඉන්න මිනිහෙක්ගේ අත්දැකීමක් නෙවෙයි. ඒ සම්මාදිට්ඨිය උපදින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ, තෝවන් වෙන්නවත් බෑ. ඒ සම්මාදිට්ඨිය අනිවාර්යෙන් ඕන. එතකොට ඒ සම්මාදිට්ඨිය එහෙනම් අද මතක තියාගන්න එක දෙයක්, සෝවන් වෙන්න බෑ භාවනා කරන්න නැතුව. සම්මාදිට්ඨිය එක ස්ටෙප් එකක්. එක එක පියවරක්. එක ඒක නැතුව බෑ මුකුත් කරන්න, මුකුත්ම බෑ. එහෙනම් මේ පින්වත්නි, මේ ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ උපචාර අර්පණා වශයෙන් සමාහිත කරගන්නවා සිත. ඒ බඳු උපචාර අර්පණා වශයෙන් සමාධිගත කරගන්නවා කියන්නේ එයාට ඒක ඇස් අරගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඇස් දෙක පියාගෙන ශබ්දේ පැත්තට යන්නේ නැතුව, මේ ඉන්ද්‍රිය අරමුණු වස්සට දුවන්නේ නැතුව, ඒවායින් දුවනවා අපේ හිත හැම වෙලාවෙම සුවඳ පැත්තට දුවනවා. ඒ දුවනකොට ඒකෙන් ආස්වාදයටපත් වුණාම මේ සුවඳ කියන්නේ ඒකට පුදුම වටිනාකමක් දෙනවා. ඒකයි මිල අධික පර්ෆියුම් වර්ග තියෙන්නේ. වැඩකුත් නෑ ගැහුවාම ඉවරයි හොදනකොට. සමහර ඒවා තියෙනවනි ලක්ෂ ගණන්. ඒවා මිනිස්සු ගන්නවනි. දැන් මට සමහර වෙලාවට ගෙනත් දෙනවා සුවඳ වර්ග, පර්ෆියුම් වර්ග. ඒවා ගොඩාක් මිලාදිකයි. ඒකට හේතුව මට පාවිච්චි කරන්න නෙමෙයි, මගේ තියෙනවා මගේ බුද්ධ මන්දිරයක්. ඒක අපි සුවඳවත් කරනවා නිතර. ඉතින් ඒක හරිම සුවඳවත් කරන එක අපේ පුරුද්දක් ඒ බුද්ධ මන්දිරේ. මොකද ඒක ඇතුළ සම්පූර්ණයෙන් ඒසි කරලා නිසා සුවඳ දුම් මෙහෙම පත්තු කරන්න බෑ, අමාරුයි. ඒ නිසා අපි සුවඳ ඒක දැක්කාම මේ සමහර අය ඒක එතනට ආවහම මේ ඒගොල්ලෝ සමහර අය ලොකුවට අහලත් නෙමෙයි. එයාලා රට රටවල් වල යද්දි හම්බෙන හොඳම එක කෙනාත් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ ධාතු මන්දිරේ ඔබ වහන්සේ සුවඳවත් කරන්න මේක කියලා ගෙනත් දෙනවා. සමහර ඒවා ඔය පින්නතුල හිතන්නේ නෑ මිල. නමුත් ඒ සුවඳ සාමාන්‍ය සුවඳක් දවසක් තිබ්බම ඔන්න සති දෙකක් තියෙයි. නිකන් සති දෙකක් විතර තියෙනවා පොඩි සුවඳක් යන්තම්. දවස් තුනක් විතර යනකොට නෑ. යන්තම් තියෙනවා. ඒකත් අපේ නහය හුරු නම් පස අපිට හුරු නෑ. ආලුතෙන් එන මිනිහෙකුට කියනවා මෙතන සුවඳයි කියලා අපිට දැනින්නෙත් නෑ. ඇයි මේ හුරු වෙනවනේ අපේ ඉන්ද්‍රියන් ඕනම එකට. පින්වත්නි ඔහොම වුණාම දැන් එහෙම වෙලා තියන්නේ ඇයි? ඒ කියන්නේ නාසයෙන් හරහා උපදින යම්කිසි සුවඳ නිසා උපදින ආස්වාදයක් වේද, ඒ ආස්වාදයට හරියන විදියට බාහිර ලෝකය අපි අත්පත් කරගන්න දඟලනකොට ඒ බාහිර ලෝකයේ අගය වැඩි වෙනවා. එළිය ලෝකේ වටිනාකම වැඩි වෙනවා. හොඳ මතක තියාගන්න එක දෙයක්. ලෝකේ වටිනාකම වැඩි වෙන්නේ අපි ආස්වාදේ හොයන තාක්කල්. අපි ආස්වාදේ අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න පුරුදු වුණොත් ලෝකේ අගේ බොම පහලට වැටෙනවා. ලෝකේ අඩු තක්සේරුවකට යනවා. එහෙනම් ලෝකේ තක්සේරුව තීරණය කරලා තියෙන්නේ මිනිසුන්ගේ සිත. ලෝකේ තක්සේරුව තීරණය කරලා තියෙන්නේ අපේ හෘද සාක්ෂිය, අපේ හිත. සිතින් වටිනාකම දෙන්න දෙන්න ලෝකේ ගණන් උස්සනවා. ඒ නිසා ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි, සිතින් වටිනාකම දෙන කී ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් පින්වත්නි, මේ විදිහට අර ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් පස්සේ දුවන්නේ නැතුව යම්කිසි උපසමයකට එකතු වෙලා හොඳට ඇස් දෙක පියාගෙන ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලාගෙන ඉන්න විනාඩි 15ක් විතර බලාගෙන ඉන්නකොට හුස්ම රැල්ල ප්‍රකට වී අනෙක් සියලු විතර්ක සිතින් මිදී යනවා. හුස්ම දිහා විතර යා බලයි. එතකොට හුස්ම රැල්ල පවා උපශාන්ත වෙලා යනවා. ඒ උපශාන්ත බවත් එක්ක සිතුවිලි දුර්වල වීමත් එක්ක සිතුවිලි වේගය අඩු වීමත් එක්ක සිත හාරිම ප්‍රීතියකටපත් වෙනවා. ඔන්න ඕක තමයි තා අග්‍ර ප්‍රීතිය. ඒ ප්‍රීතියක් පස්සද්ධියක් චිත්ත ඒකාග්‍රතාවයක් වගේ තත්වයක් එනවා. ඒක මහමුතු මැජික් එකක් එහෙම නෙමෙයි. ඒක ආරම්මන ග්‍රාහීව සිත හැසිරෙන්නේ නැතිකමින් ඇතිවෙච්ච තත්වයක්. එක්තරා විවේකයකින් උපන් තත්වයක්. ඒ විවේකයකින් මිනිසු ඒ විවේකයකින් උපන් තත්ත්වය කියන්නේ බොහොම ආස්වාදජනක දෙයක්. ඒ කියන්නේ මිනිහෙක් නින්දට හරි ආසයිනේ. ඇයි? විවේකගත වෙනවා සිතද ගතද. දැන් දවසක් නිදි වැරුවොත් එimhe අපි ඇඳ හොයාගෙන ඉන්නේ ඊට පස්සේ. අපිට හරි අමාරුනේ, කොතන හිටියත් බෑ. මොනවා කරන්නවත් බෑ. ඒ අපේ සිතට හරි ආස්වාදයක් එනවා සුවපහසු නින්දකි. ඒ සිතුවිලි මත විරහිතව සිත පවතිනවා සෑහෙන වෙලාව. ගතටද උද්වේගකාරී බවක් නෑ. නමුත් ඇඟේ හදවත වැඩ කරනවා, මොළේ වැඩ කරනවා. ඒකනේ, ඒකයි ඇඳකම හිටියත් මිනිහෙක් කෑම බීම ඕනනේ. ඉරියව් පවත්වන්නම නෙමෙයි කෑම බීම ඕන, හදවත වැඩ කරන්න, මොළේ වැඩ කරන්න ඕනනේ, ඉන්දන ඕනනේ. ඒ නිසා තමයි මිනිසුන්ට කැලරිස් ඕන වෙලා තියෙන්නේ. එතකොට ඒ ඇඳේ හිටියත් එහෙම ඕන. ඉතින් මේ විදියට බලනකොට පින්වත්නි, අර සිත එක්තරා විදියක මේ සිත යථා පරිදි ක්‍රියාත්මක වෙන වෙලාවේ විවේකගත වුණාම අර ප්‍රීතිය කියන එකේ ක්‍රියාත්මක වෙන එකම දැනෙනවා. නින්දේදී අපිට දැනින්නේ නැහැ. විවේකගත වීම නිසා යම්කිසි ආස්වාදජනක කායිකව යම්කිසි ආකාරයක සහනයක් හිතට දැනෙනවා, ගතටත් දැනෙනවා. ඇත්තටම නින්දේ නැගිට්ටාම, නිදිවරලා නිදාගෙන නැගිට්ටාම යම්කිසි කාය ප්‍රබෝධයක්, චින්තන ප්‍රබෝධයක් තියෙනවා. නැතුව නෙමෙයි, එහෙම එකක් තියෙනවා. හැබැයි පින්වත්නි, එහෙම එකක් තිබුණාට පින්වත්නි, අර භාවනාවේදී ඒක අර මේ ඒ මොහොතේ මෙයා ඒක වළඳන්න ගන්නවා. ඒක හරි රහයි, හරිම රසවත්. ඒක වළඳන්න පුළුවන් ඉන්න මට්ටමේදී. ඒක අර නින්දකින් නැගිට්ටාම ඇති වෙන බොහොම ස්වල්ප ආස්වාදයක් වගේ නෙමෙයි, ඒක ඉතා මිහිරි ආස්වාදයක්. සිත හරීම ප්‍රීතිමත් පිනා යනවත් පින්වත් සිත. අන්නේ ප්‍රීතිමත් වීම කියන එක භාවනාව ඉතා වැදගත් දෙයක්. ඒකට එකතු වීම, ඒ භාවනාමය වශයෙන් එක්තරා ස්තරයකට එකතු වීම, ඒක පළවෙනි ධ්‍යාන වෙන්න පුළුවන්. එක එක විදිහට එක කියන්න පුළුවන්. ඒකට එකතු වීම අපි කියනවා මොකද්ද? ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා. ධ්‍යාන සම්මාදිට්ඨිය. ඔන්න ඔතනදී යම් කෙනෙකුට දුක්ඛාරිය සත්‍යින් විමසන්න පුළුවන්. මොනවාද? අර කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් අද්දකපු ඔක්කොම දුකක් විදිහට. මෙලොව ඉපදිච්ච එක දුකක්, පරලොවක් ලැබෙන එක දුකක්, අම්මා හම්බෙන එක දුකක්, තාත්තා හම්බෙන එක දුකක්. අර ඔක්කොම දසවස්තුක සම්මාදිට්ඨිය දෙන 10ම ඒකේ තියෙන අංග ටික ඇතුලේ බලනවා. දුක ඉපදෙන්න වෙච්ච එක දුකක්, දන් දෙන්න වෙච්ච එක දුකක්, සිල් රකින්න වෙච්ච එක දුකයි. සිල් රකින්න ඉපදිලානේ. මේ මොනවා කරන්න ඕනේ? ඉපදිච්ච නිසා නේද මේ ඉපදීම දුකක් නේද? වයසට යන එක දුකක්, ජරාවට පත්වෙන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මැරෙන එක දුකක්, ප්‍රිය විප්‍රයෝගයේ දුකක්, අප්‍රිය සම්ප්‍රයෝගයේ දුකක්. මේ ඔක්කොම දුක උරගාන තින්නේ මේ මොහොතේ හටගන්නා උස්කන්ධ නිසා නේද? මේ ස්කන්ධ කොතන හටගත්තත් දුකක් නේද? දුකක් නේද? දුකක් නේද? මේකනම් මහා දුකක්, දුකක්, දුකක් කියලා දුක්ඛාරිය සත්‍යයෙන් අර සමාහිත සිතකින් විමසනකොට පින්වත්නි, එයා තුල සම්මාදිට්ඨිය පහළ වෙනවා. ওই විදිහට විමසන කෙනා තුල සම්මාදිට්ඨිය පහළ වෙනවා. එහෙනම් ඒක එකපාර කරන්න බෑ. ඒ දුක්කාරය සත්‍යයෙන් විමසනකොට මේ දුක පවතින්නේ මොකක් මතද? එතකොට යාට වැටෙනවා යායන් තණ්හා පෝණෝ භාවිකා, මේ තණ්හාව මගේ හිතේ තියෙන. මේ තණ්හාව නෑ මොන වගේ තණ්හා පුනර්භවයක් හදන තණ්හාවක් මාතුල තිනවා. නන්දි රාගය පදනම් වෙච්ච තණ්හාවක් තියෙනවා. ගිය ගිය තැන ඇලෙන මට්ටමේ තණ්හාවක් තියෙන. ඇයි මම මෙහෙම තණ්හා කරන්නේ? ඇයි මම මේ ගිය ගිය තැන ඇලෙන්නේ? ඇයි මට නැවත නැවත පුනර්භවය හැදෙන මට්ටමට තණ්හා කරන්නේ ඇයි කියලා බලනකොට ඔයාලට පේනවා අනේ මාතුල මේ කෙලෙස් සහගත අවිද්‍යාව ක්‍රියාත්මක වෙනව නේද කියලා. අවිද්‍යා තණ්හා ගතිකත්වය දුකේ සාමුදය විදියට පේනවා. අවිද්‍යාවයි තණ්හාවයි නැත්තම් දුක නිවරයි නේද කියලා දුකේ නිරෝධයත් බලනකොට පින්වත් න්‍යාතුල සම්මා දිට්ඨිය පිරෙන්න පටන් ගන්නවා. අන්න දැන් තේරුණා නේද සාරිපුත්තයන් වහන්සේ අයං උච්චතා උසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදි වශයෙන් වදාළදී. එහෙනම් ඒක එකපාර හදාන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පියවර ගානක ප්‍රතිලාභය. සම්මා දිට්ඨිය තවත් එක ඉතා වැදගත් දෙයක් තියෙනවා මඟඵල කරායස වෙන්න. ඒකට කියන්නේ විපස්සනා සම්මා දිට්ඨිය කියලා. එයා යාගෙම සිත එයා අත්දකින විදිය මේ විදියට විමස විමසා බලන කම පවා විදර්ශනා කරනවා. මේ ගැඹුරින් මේ විදියට බලන කම තුල සිතින්නේ විමසන්න වෙන්නේ. ඒ සිතද අනිත්‍ය වශයෙන් එයා දකින්න හරිම දියුණු එක. ඒ බලන මට මේ සිත අනිත්‍ය වශයෙන් මේ සිතත් මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා ඒ සිතත් අනාත්ම වශයෙන් බලනවා අතාරිනවා. ආයේ සිතට එනවා විමසන්නේ චතුරාර්ය සත්‍ය ගැන. ඒ සිතත් අතහැරලා දානවා. ඔන්න ඔය විදියට ගැඹුරින් විමසාගෙන යනකොට සිත ਸਰව ශූන්‍යතාවයකට පත් වී කෙලෙසුන්ගේ Nirodhe පැත්තට ඒ ශ්‍රාවකයා ලස්සන්ට හැරෙනවා. ලස්සන්ට හැරෙනවා. එකපාරටම බෑ. දැන් මේ දවස්වල හඳට යන ගමන් නේද තියෙන්නේ ලෝකේ මිනිස්සු ටිකක්. ඇමරිකාවේ හඳට යන ගමන එකපාරම රේඛියව යන්නේ. හඳට යනකොට යන්නේ චක්‍රීයවනේ මෙහෙම වටේ ලෝකේ වටේ කරක් ගහලා යන්නේ. හඳට ලෝකේ වටේ කරක් ගහලා තමයි යන්නේ. එකපාරම හඳට ගියොත් බොහොම අඩු දුරක් තියෙන්නේ. අනේ ලක්ෂ ගාණක් කිලෝමීටර් යනවද? සතපුම් ලක්ෂ ගාණ. ඒ ඇයි රේඛියව යන්නේ නැත්තේ? අවදානම වැඩි. එහෙම රේඛියව යන්න බෑ. එක පාර්ශනිකව ධර්මයේ උනත් දිනු කරන්න බෑ. ඇයි එක පාරම් පින්නත් නේද? චක්‍රීයව යනකොට වටකුරුව ගමන් කරද්දී අවදානමක් ආවොත් නැවතත් ආය පෘථුවිය පැත්තට එන්න පුළුවන්. එකක් හේතුව එකක්. ආයත් පෘථුවිය පැත්තට එන්න පුළුවන්. එක පාරම යූටර්න් එකක් ගහන්න බෑ. ඒ නිසා මොකද අවදානම් සහිත ගමනක් නෙමෙයි මේ සසරත් මහ අවදානම් සහිත ගමනක්. මේකේ කෙටි ක්‍රම හොයන්න එපා. සමහර පැවිද්දෝ කියයි මෙහෙම ඉන්න සතියක් කරලා බලමු හරියනවා කියයි. නෑ. ටිකෙන් ටික කරන්න ඕන. අවදානමක් එන තැන හොඳ ගුරුවරයෙක්ගේ ඇසුරක් ඕන. එබඳු අවකාශයක් උමනා කරනවා. ඒ නිසා පින්වත්නි ඔය පින්තුන්ලාට මේ දේශනාව සුවසීම ක්‍රමානුකූලව ධර්ම මාර්ගයේ දියුණු කරගෙන නිවන් මඟ වඩා ගැනීමට උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය මිනුවන්ගොඩ උන්නාරුව ලිපිණි පදිංචි පී නිහාල් ධම්මිකද සිල්වා මහත්මා, ඩබ්ලිව්.ඒ. ජානකී විජේසිංහ මහත්මිය, නිමීෂා හංසමාලි, අවිෂ්ක පෙරේරා, නිතූ කාවින්ද්‍යා, නිත්‍යා කල්පනි, නිමන්දයා කල්පනී කියන පින්න දරුවන් දෙකතු කරගෙන මේ පින්න තුන් බොහොම ශ්‍රද්ධාවෙන් විශාල පිරිසකට මේ ධර්ම දානය දෙන්නේ. ආයි පොඩි පිරිසක් නෙමෙයි. මේ මේක බණක් විශාල පිරිසක් අහනවා. විශාල පිරිසක් අහනවා. මේ බෞද්ධ නාලිකාවල රේටින් ගන්න විදිහක් නැහැ. රේටින් ගත්තොත් ඔය ලංකාවේ තියෙන උඩ ඉන්න නාලිකත් වැටෙනවා. එච්චර බලනවා ඔයාලා හිතන්නේ නැති වුණාට. මේ සම්බුඩම් මේ ලංකාවේ තියෙන බෞද්ධ නාලිකා රේටින් ගන්නේ නැහනේ. ඒවා ගත්තනම් ඔය ලංකාවේ ටෙලිනාටි බලන සමහර නාලිකා වලටත් හම්බෙන්නේ ඊළඟ තැන. එච්චරට මේ ධර්මයේ හොනේ. අයි ලංකාවේ අය විතරක් නෙමෙයි. ලෝකේ විවිධ තැන්වල විශාල පිරිසක් මේ ධර්මයේ ගැන උනන්දු. තේනසම එක බණක් කියවනකොට ඒ වෙනුවෙන් විශාල පිරිසක් පෙළ ගැහෙනවා ඔයාලා නොහිතුවාට. හොය හොයා අහන අය ඉන්නවා. ඒ නිසා මේ දේශම YouTube එකට එකතු වුණාම සෑහෙන කාලයක් අහනවා. ඉතින් මේ රැස් කරගන්නා වූ කුසල් දායකත්වයේ දරෝ සියලු පින්නතුන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට මාස කීපයකට ඉහතදී හදිසි අනතුරකින් පරලොස් සැපත් වුණු සහෝදරිය වන හේමාවති මහත්මියටත් මහින්ද සිරි මහත්මාටත් පී ගුණසිංහ පියතුමන්ට මයුරාවති ශ්‍රියාලතා මහත්මියට සුනිත් කිත්සිරි පුතනුවන්ට අමින්ද සඳරුවන් පුතනුවන්ට නිලන්ති දසනායක දියණිය ඇතුළු නිහාල් ධම්මිකද සිල්වා මහත්මා සහ ජානකී විජේසිංහ මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන තුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවගේම මේ රැස්ුණා වූ සියලු දෙනාටත් නිහාල් ධම්මික මහත්මයා ඇතුළු විදේශගතව සිටින මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම කායික මානසික සුව සහනී වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු වල යෙදෙන පින්වත් දරුවන්ටද බුද්ධ ආදී රත්නාත්‍රයේ ආශිර්වාදයේ සැලසේවා. පවුලට සම්බන්ධ සියලු ඥාතීන්ට ධර්ම ශ්‍රවණීට මේ ස්ථානයට රැස්ුණා වූ සියලු දෙනාටම ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනා ශ්‍රවණය කරන සියලු පින්නතුන්ටද ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.